මේ එළඹන වසර 2016 වසර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරලා තිබෙනවා ජාත්‍යන්තර මාංශ භෝග පිළිබඳ වූ වසර. එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ඉයර් ඔෆ් ද පල්සස් යන නමින්. විශේෂයෙන්ම ලෝකයේ පුරාම මේ මාංශ භෝග භාවිතය මගින් තිරසාර ලෙස ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමටත්, ඒ වගේම පෝෂක ගුණය අතින් ඉතා ඉහළ තත්වයක තිබෙන මේ මාංශ භෝග වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීමටත් ජනතාව දැනුවත් කිරීමට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ විදිහට නම් කරලා තිබෙන්නේ. ඒ වගේම මේ වසර තුළදී ලෝකයේ බොහෝ රටවල් වෙත මේ පණිවිඩය ලෝක ආහාර සහ කෘෂි කර්ම සංවිධානය විසින් අරගෙන යන්නේ තේ හේතුව නිසාමයි. ඉතින් මේ කරුණ නිසාම අද වැඩසටහනින් අපි මාංශ භෝග භාවිතයේ ඇති වැදගත්කම් පිළිබඳව කතා බහ කරන්න මේ සූදානම් වන්නේ. ඒ සඳහා අපිත් සමග එකතු වන්නේ කැන්බරා නුවරින් පෝෂණ වේදිනී නිර්මලා වීරකෝන්. නිර්මලා, අපිට මේ මාංශ භෝග යනුවෙන් හඳුන්වන ආහාර කාණ්ඩය පිළිබඳව මුලින්ම හඳුන්වා දෙන්න පුළුවන්ද?
ඔව්, පල්සස් එහෙම නැත්නම් මාංශ භෝග කියන්නේ රණිල කුලයේ භෝගවලට අයිති වෙන ආහාර වර්ගයක්. මෙහිදී මාංශ භෝගය අතර ගැනෙන්නේ ඒ වියලි ඇට වර්ග තමයි. ඒ කියන්නේ කව්පි, කඩල, මුං ඇට, පරිප්පු, ඊළඟට බේක් බීන්ස් වගේ, ඒ කියන්නේ වියලි ඇට වර්ග තමයි මෙතනදී විශේෂයෙන් මාංශ භෝගය අතර ගැනෙන්නේ. මෙහිදී සඳහන් කරොත් දැන් රණිල කුලයේ එහෙම නැත්නම් ලෙගියුම්ස් කියලා ගන්නවා අපි බොන්චි, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් පීස් වගේ දේවලුත්. නමුත් ඒවා මාංශ භෝග ගණයට වැටෙන්නේ නැහැ. මොකද අපි ඒවා වියලි ඇට විදිහට නෙමෙයි ආහාරයට ගන්නෙ. පල්සස් කියලා කව්පි, කඩල වගේ, ඒ කියන්නේ අර වියලි ඇට විදිහට ගන්න ඒවට තමයි විශේෂයෙන්ම මේ කාණ්ඩයට අයත් වෙන්නේ.
එතකොට මේ මාංශ භෝගවල තිබෙනා වූ පෝෂණ ගුණය පිළිබඳවත් අපි විස්තර දැනගන්න කැමතියි.
ඔව්, ඉතා ඉහළ පෝෂණ ඝනත්වයක් සහිත ආහාර කාණ්ඩයක් තමයි මේ මාංශ භෝග කියලා, එහෙම නැත්නම් පල්සස් කියලා හඳුන්වන්නේ. මෙහිදී අපි ගත්තොත් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේ ශක්තිය දෙන පෝෂණ සංඝටක හොඳින් ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා මාංශ භෝගවල. අපි මුලින්ම කාබෝහයිඩ්‍රේට් ගත්තොත් ඒකේ තියෙන ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක ඉතාම අඩුයි. ඒ කියන්නේ ග්ලූකෝස් වලට සාපේක්ෂව අපේ ශරීරයේ සීනි මට්ටම ඉහළ දාන්නේ අඩු ප්‍රමාණයකින්. එම නිසා දියවැඩියා රෝගීන්ට සහ දියවැඩියාවට තියෙන අවදානම් වැඩි අයට මේ පල්සස් ඉතාම ගුණදායී දෙයක් වෙනවා. ඊළඟට අපි ගත්තොතින් ප්‍රෝටීන් කියන එකත් ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවද. ධාන්‍ය වලට සාපේක්ෂව, සීරියල් වලට සාපේක්ෂව දෙගුණයක් පමණ ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා මේ මාංශ භෝගවල. ඊළඟට අපි ගත්තොතින් මේද ප්‍රමාණය ඉතාම අඩුයි. එම නිසා කොලෙස්ටරෝල්, අධික කොලෙස්ටරෝල් වලින්, ඒ වගේම හදවත් රෝග වලින් පීඩා විඳින අයට ඉතාමත්ම යෝග්‍යයි මේ මාංශ භෝග. විශේෂයෙන්ම ශරීරයට අහිතකර මේදේ, එහෙම නැත්නම් අපි කියනවා සැචුරේටඩ් ෆැට් කියලා, ඒවා අන්තර්ගත වෙන්නේ නැහැ මේ මාංශ භෝග වලින්. එම නිසා ඒ වගේ රෝග වලින් පෙළෙන අයට ඉතාමත් සුදුසුයි. මීට අමතරව ගත්තොත් ඛනිජ ලවණ, යකඩ, කැල්සියම්, ෆොස්ෆරස්, සින්ක්, මැග්නීසියම් වගේ ඛනිජ ලවණ ඉතාම ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. ඊළඟට විටමින ගත්තොත් විශේෂයෙන්ම බී කාණ්ඩයේ විටමින වලින් ඉතාම පොහොසත් මේ මාංශ භෝග. විශේෂයෙන් ගර්භණී තත්ත්වයේ පසු වෙන කාන්තාවන්ට වැදගත් වෙන විටමිනයක් තමයි ෆෝලේට් කියන එක. ඉතින් මේ ෆෝලේට් වලින් ඉතාම පොහොසත් හොඳ ෆෝලේට් ප්‍රභවයක් තමයි මාංශ භෝග කියන්නේ. ඊට අමතරව තායිමේ, නියසින් වගේ බී කාණ්ඩයේ විටමින ඉතාම හොඳින් අන්තර්ගත වෙනවා මාංශ භෝගවල. මෙම පෝෂණ සංඝටක වලට අමතරව ශාක රසායන, එහෙම නැත්නම් ෆයිටෝකෙමිකල්ස් අන්තර්ගත වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ආයිසොෆ්ලේවන්ස්, ලිගනන්ස් වගේ දේවල් මේ මාංශ භෝගවල අන්තර්ගත වෙන නිසා පුරස්තගන්ති පිළිකා, ළඟට පියුරි පිළිකා වලින් පවා ඒවට තියෙන අවධානම අඩු කරන්න සමත් වෙනවා. ඊළඟට හදවත් රෝග, ඔස්ටියෝපොරොසිස් වගේ අර කාන්තාවන්ගේ ආර්ථ වේ නැවතුණයින් පස්සේ ඒ වගේ එන අවධානම් රෝගවලින් ආරක්ෂාව සපයන්නත් මේ ශාක රසායන උදව් වෙනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් වලිනුත් පොහොසත් මේ මාංශ භෝග. මෙම පෝෂණ සංඝටක සහ මේවට අමතරව මේ මාංශ භෝගවල ග්ලූටන් කියන සංඝටකය අන්තර්ගත වෙන්නේ නැහැ. ග්ලූටන් ෆ්‍රී. එම නිසා අර සීලියක් වගේ රෝගවලින් පීඩා විඳින අයට, ඊළඟට ග්ලූටන් සෙන්සිටිවිටි එක තියෙන අයට ඉතාම යෝග්‍ය ආහාරයක් තමයි මේ මාංශ භෝග කියන්නේ. ඉතින් කියන්නේ ඔබට පේන ඇති පෝෂණ ගුණය අතින් ඉතාම පොහොසත් ආහාර වර්ගයක් විදිහට ගන්න පුළුවන් මේ මාංශ භෝග කියන ආහාරය.
එතකොට අපි කොයි ආකාරයටද මේ මාංශ භෝගයන් අපේ ආහාර වේලට ඇක් කරගන්නේ? අපිට ඒ පිළිබඳව විස්තර කියන්න පුළුවන්ද නිර්මලා?
ඔව්, ඇත්තටම මේ මාංශ භෝග කියන එක අපිට කියන්නේ දවස පුරාවටම උදේ ආහාරය, දවල් ආහාරය, රාත්‍රී ආහාරය වගේම අතරමැදි ආහාර වලට පවා අපිට පුළුවන් විවිධ ආකාරයෙන් පිළියල කරලා එකතු කරගන්න. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කව්පි කඩල මුංගට වගේ දේවල් තම්බල ආහාරයට ගන්න. ඉතින් ඒක ඉතාමත් පෝෂ්‍යදායි උදෑසන ආහාරයක් විදිහට ඔබට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට උපකාරී බහුල කෙනෙක් නම් ඔබට පුළුවන් ටෝස් කරපු පාන් පෙත්තකට බේක් බීන්ස් වගේ දාලා කන්න. ඉතින් ඒ වගේ විදිහට කියන උදෑසන ආහාරයක් ඔබට පිළියල කරගන්න පුළුවන්. ඊළඟට දැන් දිවා ආහාරයකට නම් ඔබට පුළුවන් කියන පරිප්පු කව්පි කඩල වගේ දෙයක් හරි එකක් ව්‍යංජනයක් විදිහට සකස් කරලා ආහාරයට ගන්න. ඊළඟට ඒ කව්පි බේක් බීන්ස් වගේ දේවලින් ඔබට පුළුවන් වෙජිටේරියන් බර්ගර්ස් එහෙම නැත්නම් පැටිස් විදිහට හදලා ආහාරයට ගන්න. ඊළඟට ඔබට සැලඩ් එකක් වගේ හදනවා නම් ඔබට පුළුවන් ඒ සැලඩ් එකේ අන්තර්ගත වෙන ප්‍රෝටීන් ප්‍රමාණය පවා වැඩි කරගන්න. අර ෆෝ බීන් මික්ස් වගේ කියන්නේ කෑන් එක හොඳ ප්‍රෝටීන් අවයක් සහිත සලාදයක් හදාගන්න. ඊළඟට අපි රාත්‍රි ආහාරයට ගත්තොත් ඔබට පුළුවන් පරිප්පු වගේ දේවල් රසවත් සුප් එකක් විදිහට ගන්න. ඊළඟට ඔබ එළවලු ස්ටර් ෆ්‍රයි කරනවා නම් ඔබට පුළුවන් ඒකට චික් පීස් එහෙම නැත්නම් ග්‍රීන් පීස් වගේ දේවල් එකතු කරලා ඒ ස්ටර් ෆ්‍රයි එකේ තියෙන එළවලු එක්ක ඒ වගේ මේ පෝෂණ ගණත්වය වැඩි කරගන්න. ඊළඟට ඔබට අතරමැදි ආහාර වේලකටත් ඇත්තටම ගන්න පුළුවන්. දැන් අවන් එකේ රෝස්ට් කරලා චික්පී වගේ දේවල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට තඹපු කඩල උනත් පෝෂණ ප්‍රමාණය අඩු කරලා අතරමැදි ආහාර වේලකට උනත් ගන්න පුළුවන්. ඊළඟට ඔබ ඩිප් එකක් විදියට ගන්නවා නම් අර හොමස් වගේ ඩිප් හදන්නේ චික්පී ඒ කියන්නේ කඩල භාවිතා කරලා. ඉතින් ඉතාම ශරීරයට හිතකර මේද අඩු ශක්තිය අඩු ඩිප් එකක් විදියට ඔබට පුළුවන් කියන එළවලු කපාගත් එළවලු සමග ඒ ඩිප් එක ගන්න. ඉතින් මොකද මේ පල්සස් වල තියෙන ආහාරමේ තන්තු ෆයිබර් ඉතාම ඉහළ ප්‍රමාණයක් තියෙනවා. ඉහළ ප්‍රමාණයෙන් අන්තර්ගත. එම නිසා ඔබ ඒවා ගත්තහම ඔබේ හොඳ කියන්නේ ඔබට හොඳට කුස පිරීමක් සිදු වෙනවා. එම නිසා අර වෙනත් ආහාරවලට යන්න තියෙන අවස්ථාව අඩුයි. එම නිසා කියන්නේ ශරීර සෞඛ්‍යය කියන ඔබ බරපාලනය කරන කෙනෙක් නම් මෙම ශරීර සෞඛ්‍යය ඉතාම යෝග්‍යයි. විශේෂයෙන් මම මෙහිදී සඳහන් කරන්න මේ ආහාර පිළියෙල කර ගැනීමේදී ඒ කියන්නේ සමහර අයට මේ මාෂ භෝග පල්සස් ගත්තහම ටිකක් ඒ කියන්නේ බඩේ වායු පිරීම කියන්නේ ගෑස් තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. ටිකක් ශාරීරික අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. සමහර අයට මේ තත්ත්වය වැඩි. මොකද මේ වගේ අර ශාරීරික يعني තන්තු ප්‍රමාණය ඉතාම විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. මේ තන්තු වැඩි හින්දා අර අපේ ආහාර මාර්ගයේ ඉන්න ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා අතුරු ඵලයක් විදිහට වායු නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ වායු නිසා තමයි ඔබට යම් අපහසුතාවයක් දැනෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ආහාර පිළියෙල කර ගැනීමේදී දැන් කව්පි කඩල වගේ දෙයක් නම් අර රැයක් පුරා පෙඟෙන්න දාලා පිළියෙල කරගන්න. ඔබට පුළුවන් ඒ පෙඟෙන්න දානකොට ඒ වතුර දෙපාරක් හරි දෙපාරකට වඩා يعني වතුර මාරු කරන්න. ඊළඟට ඔබ ඒක තම්බන්න ගන්නවා නම් ඒ තම්බනකොට අර පෙඟෙන්න දාපු වතුර අයින් කරලා නැවත අලුතෙන් වතුර පුරවලා තම්බන්න ගන්න. ඊළඟට ඔබට පුළුවන් يعني කුක් කරනකොටත් පිසිනකොටත් ඉතාම හොඳින් පිස ගන්න. එතකොට අර ශරීරයේ يعني ජීර්ණය කිරීමේ හැකියාව වැඩි වෙනවා මේ ක්‍රියාවලිය තුලින්. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වගේ රෝග තියෙන අයටත් මේ එක ටිකක් දිරවන්න අපහසුයි. ගෑස් කියන්නේ වායු නිෂ්පාදනය නිසා ඒ වගේ අය ඇත්තටම එකපාරට මේක ආහාරෙන් අයින් කරනවට වඩා ඔබට පුළුවන් මේ ඩයිටිෂියන් කෙනෙක් හම්බෙලා කොහොමද ඒක ඔබේ ආහාරයට ඇතුල් කරගන්නේ කියලා තියෙනවා වෙනම ආහාර වටෝරුවක් ඔබට ඒක කොච්චර ප්‍රමාණයක්ද ඔබට හිතකර කියලා සොයාගන්න. ඔබට පුළුවන් එතකන් කියන්නේ අඩු ප්‍රමාණවලින් ආහාරයට ගන්න. ඒ වගේම හොඳින් වතුර පානය කරන්න. එතකොට පුළුවන් ඒ කියන්නේ ඔබට තියෙන අපහසුතාවය ටිකක් අඩු වෙනවා. ඊළඟට කියන්නේ ක්‍රමානුකූලව ඔබට ඒ වගේ ගෑස් වායු නිෂ්පාදනය ඔබේ සිදු වෙනවා නම් ඔබට පුළුවන් අඩු ප්‍රමාණයෙන් ආහාරයට අරගෙන ටික ටික ගන්න ප්‍රමාණය වැඩි කරන්න. මෙහිදී විශේෂයෙන් වැදගත් හොඳින් ජලය පානය කිරීම. ඔබට ඒ වගේ අපහසුතාවයන් තියෙනවා නම්
එතකොට මේ මාංශ භෝග ගැන කතා කරනකොට මම හිතන්නේ මේ වෙජිටේරියන්ස්ලා ඒ කියන්නේ ශාකමය ආහාර පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන්ටත් විශේෂයෙන්ම මෙහි ගුණාත්මක බවක් තිබුණා නේද නිර්මල? අපි ඒ ගැනත් දැනගන්න කැමතියි.
ඔව් විශේෂයෙන් වෙජිටේරියන්ලා කිව්වොත් ඒගොල්ලොන්ට කියන්නේ පෝෂණය අතින් ඉතාම වැදගත් වෙන සංඝටකයක් තමයි ප්‍රෝටීන් කියලා කියන්නේ. මොකද මේ සත්ත්ව ප්‍රභවවල තමයි හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ. නමුත් උන් සත්ත්ව ප්‍රභවලින් එන ආහාර ගන්නේ නැති නිසා මේ මාෂ භෝග ඉතාමත් සුදුසුයි, ඉතාමත් යෝග්‍යයි උන්ට. මොකද මේ මාෂ භෝගවල ප්‍රෝටීන් ඉහළ ප්‍රමාණයකින් අන්තර්ගත වෙන නිසා. මම මෙහිදී සඳහන් කරන්න ඕනේ දැන් ප්‍රෝටීන් කියන එක හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. ඉතින් මේ ඇමයිනෝ අම්ල සමහර ඒවා තියෙනවා අපේ ශරීරය ඇතුළෙම නිෂ්පාදනය කරගන්න පුළුවන්. නමුත් සමහර ඇමයිනෝ අම්ල වර්ග තියෙනවා අපේ ශරීරය ඇතුළේ නිෂ්පාදනය කරගන්න බැහැ. අපි ඒවට කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. ඒ කියන්නේ අපිට ඒවා පිටින් ගන්න සිදු වෙනවා. ඉතින් මේ මාෂ භෝගවල තියෙනවා එක ඇමයිනෝ අම්ලයක්, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් මෙතියොනින් කියන එක ටිකක් අඩු ප්‍රමාණයකින් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් ඔබ වෙජිටේරියන් ක්‍රමයට ආහාර ගන්න කෙනෙක් නම් ඔබ මාෂ භෝග සමග අර සීරියල් කියන්නේ ධාන්‍ය ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද ධාන්‍යවල අර මාෂ භෝගවල අඩුවෙන් අන්තර්ගත වෙන මෙතියොනින් කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය මේ ධාන්‍යවල සීරියල් වල ඉතා හොඳින් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබ සීරියල් සමග කියන්නේ ධාන්‍ය සමග මාෂ භෝග ආහාරයට ගැනීමෙන් ඔබට මේ ඒ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලෙන් උන්තාවේ මග හරවා ගන්න පුළුවන්. සීරියල් වලත් අඩු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් තියෙන ලයිසින් කියලා, ඒක මාෂ භෝගවල ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබට ඒ දැන් මම මුලින් කිව්වා වගේ දැන් පාම් පෙත්තකින් ටෝස් කරපු පාම් පෙත්තක බේක් බීන්ස් දාලා කනකොට ඔබට පුළුවන් මේ අර අඩු ඇමයිනෝ අම්ල දෙකේ ආහාර දෙකේම සංයෝගයෙන් ඔබට ලබා ගන්න. ඊළඟට ගත්තොත් ඊට අමතරව වෙජිටේරියන්ස්ලට අයර්න්, සින්ක්, මැග්නීසියම් වගේ අර සත්ත්ව ප්‍රබෝල වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත වෙන ඛනිජ ලවණත් ලබා ගන්න පුළුවන් මේ මාෂ භෝග දිනපතා ආහාරයට එක් කර ගැනීමෙන්. කියන්නේ සත්ත්ව ප්‍රබෝලට වඩා බීෆ්, පෝක් වගේ කියන්නේ සත්ත්ව ප්‍රෝටීන් ප්‍රබෝලට වඩා මේ පල්සස් එහෙම නැත්නම් මාෂ භෝගවල මිල අඩුයි. කියන්නේ සමහරට ඔබට කඩල කිලෝ එකක් ගන්න යන වියදමට වඩා මස් කිලෝ එකක් ගන්න වියදම 4-5 ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ආර්ථික අතින් ගත්තොත් ඇත්තටම මාෂ භෝග ලාභදායි ප්‍රෝටීන් ප්‍රබෝලයක් වෙනවා.
එහෙමනම් නිර්මලා අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද එකතු වුණාට.
ස්තුතියි.